ගරු ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවට අදාළව තව ප්‍රශ්නයක් එනවා. ගරු ස්වාමීන් වහන්සේ දැනෙන දැනගන්නා බව අතර වෙනස පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
දැනෙන කියනකොට මුත කියන වචනයට ආයතන තුනක් අදාළ වෙනවා. අපි නාසයෙන් ගඳ, නාසයට ගඳ, දිවට රස, කයට පහස, සුවඳ දැනෙනවා, රස දැනෙනවා, පහස දැනෙනවා. එතකොට මෙන්න මේ ආයතන තුනෙන් සිදුවෙන ක්‍රියාවලිය හඳුන්වනවා මුත දැනීම කියලා. විඤ්ඤාත කියන්නේ දැන ගැනීම. ඒක මන ආයතනයට අදාළ දෙයක්. එතකොට දැන ගැනීම කියලා කියනකොට මන ධම්ම මනෝ විඥාන මනෝ ස්පර්ශින් වේදනා සංඥා චේතනා පහළ වෙලා ඒ ඇති වෙන ධර්මතාවයේ හඳුනා ගැනීමට කියනවා විඤ්ඤාත කියලා. එතකොට දැනගැනීමකින් අවසන් වෙන බවටපත් වුනොත් මොකද දන්නේ? මනෝවිඤ්ඤාණයේ මේ බඳු වේදනා සංඥා චේතනා පහළ වෙලා මේ බඳු දැනගැනීමක් ඇති වුණා. මේ මන ධර්ම මනෝවිඤ්ඤාණය නිරුද්ධ වෙනකොට මේ වේදනා සංඥා චේතනා දැනගැනීමත් ඒ සමගම නිරුද්ධ වෙනවා. යංකින්ච සමුදේ ධම්ම සම්බන්තම් වෙනවා. හටගත්තේ හටගත් තැනම නිරුද්ධ වෙනවා කියලා දැක්කනම් දැනගැනීම දැනගැනීමෙන් අවසන්. හැබැයි අපට හිතෙන්නේ නැහැ. අපට දැනගැනීමක් වෙන්නේ සිතේ හටගත් දේ සිතෙන්ම දැනගන්නවා කියලා නෙමෙයි. සිතේ හටගත් දේ පිළිබඳව අපි දැනගන්නේ බාහිරයෙන් ලෝකයෙන් රූපයක්. කෙනෙක් පුද්ගලයක් වලවඬර. අපේ දැනගැනීම සත්ව පුද්ගල ආත්ම කියන තැනට වැටෙනවා. ඒ නිසා අපි පුද්ගලයෙකු පිළිබඳව කෙනෙකු පිළිබඳව සිහි කරලා අපි ඔහුව දකින්න හොයන්න බලන්න ආපහු එහේ අරගෙන කය අවදි කරගෙන ලෝකෙට එනවා. දැනගැනීම දැනගැනීමකින් අවසන් වෙනනේ. දැනගත් දේ බලන්න අහන්න ආපහු අපි ආයතනයක් උපද්දවනවා. ආයතනයක් උපද්දවනවා කියන්නේ ස්කන්ධ උපද්දවනවා, දුක උපද්දවනවා. පංචපාදානස්කන්ධා දුක්ඛ. ඇහැ රූපේ රූපේට, විඥානේ විඥානස්කන්ධේට, ස්පර්ශයෙන් හටගන්න වේදනා වේදනාස්කන්ධේට, රූප සංඥා සංඥාස්කන්ධේට, සංචේතනාව සංකාරස්කන්ධේට. ආයතනයක් උපදිනවා කියන තැන අපි උපදවන්නේ පංචපාදානස්කන්ධේ. දුක උපදවනවා. දුකයි උපදින්නේ. එතකොට අපට දැනගැනීම දැනගැනීමකින් අවසන් වෙලා නැන්නේ. දැනගත්ත දේ බලන්න අහන්න අපි එහේ හරිනවා. කන යොමනවා, කය අවදි කරනවා, නැවත ආයතනයක් උපද්දවනවා. හැබැයි යම් මුතක අපි දැක්කොත් සිතේ හටගන්න දේ සිතත් එක්කම නිරුද්ධ වෙලා යන ධර්මතාවයක් බවට, රූපය එකතු කරන්නේ නැතුව බාහිරයේ සම්මතේ පනවන්නේ නැතුව ඇත්ත ඇති සැටියෙන් මෙතන දැක්කොත් අපට ඒකාන්තයෙන් තේන්නේ දැනගත්ත දේ දැනගැනීමකින් අවසන් වෙන බව. හටගත් ධර්මිය හටගත් තැනම ඉපද නිරුද්ධ වෙන බව. දැන් අපට මේ ඇත්ත පේන්නේ අපට මෙහි හටගන්නවා. හටගන්නකොට අපි සිහි කරගන්න කොහේ හරි තියෙන එකක් ගැන. එතකොට අපේ මනස වෙන පැත්තකට යොමු වෙනවා. මෙතන නිරුද්ධ වෙන ධර්මතාවය දන්නේ නැහැ. නිවන හැමතිස්සෙම අපට අපහැරෙනවා. මේ නිවන ළඟ ඉන්නේ. හැමතිස්සෙම නිවන වැහෙනවා අපිට. හටගත් තැන වේදනා සංඥා හටගන්නවා පේනවා. ඒක දිහා බලාගෙන අවධානය සිහිය යොමු කරන්නේ අතීතයට නම් රූපයට නම් වෙනත් දිශාවකට නම් මෙතන හටගන්න දෙයට මොකද වෙන්නේ කියලා පේන්නේ නැතුව යනවා. නිරෝධය පේන්නේ නැහැ. තියෙන බව තමයි අපට හසු වෙන්නේ. ඉතින් මගෙන් අහපු ප්‍රශ්නයට උත්තරය ඍජුව කෙටියෙන් කිව්වොත් දැන ගැනීම කියනකොට නාසය දිව කය කියන මේ ආයතන තුනෙන්ම සුවඳ රස පහස දැනගන්නවා කියන කාරණාවයි. දැනීම කියනකොට දැනගැනීම කියනකොට මන ආයතනය සිදු වෙලා සිදුවෙන විඤ්ඤාතේ තමයි දැන ගැනීම කියන වචනයෙන් දක්වලා තියෙන්නේ.
ස්වාමීනාංශ තව ප්‍රශ්නයක් තියෙනවා. සෑහෙන කාලයක් භාවනා කළ යම් කෙනෙකුට එදිනෙදා ජීවිතයේ තණ්හාව සෑහෙන දුරට අඩු වී ඇතිනම් ඔහු කරන භාවනාව නිවැරදියයි නිගමනය කළ හැකිද?
කෙටි උත්තරය නොහැකිය. ලෝභය සංසිඳුවන්න පුළුවන් අවිද්‍යාව තිබියදී. අවිද්‍යාව තිබියදී නම් ලෝභය සංසිඳෙන්නේ ඒකෙන් මේ ශාසනය තුල අපේක්ෂා කරන නිවන බලාපොරොත්තු වෙන්න එපා. සිද්ධාර්ථ කුමරුවා ගිහිගෙදර අපහැරලා ඇවිල්ලා සිද්ධාර්ථ තාපසතුමා හැටියට ආලාර කාලාම උද්දකාරාම පුත්ත වැනි තවුස්වරු වෙතින් රූපී අරූපී ධ්‍යාන අටම උපදවා ගන්නවා. ලෝභ දේශ මොහ තියාගෙන ධ්‍යාන වලට යන්න බෑනේ. ඒව සම්පූර්ණයෙන් යටපත් කරලා සංසිඳුවලම තමයි නේව සංඥා නා සංඥා කියන අවසාන අරූපී ධ්‍යාන සමාපත්තිය දක්වාම සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ගියේ. හැබැයි එතනට ගිහිල්ලත් උන්වහන්සේ මොකද කළේ? මේක හරි මේක නිවැරදි කියලා බාරගත්තද නේ? ඔවුන් ආරාධනා කරද්දී මේ මාස වෙන විමුක්තිය නිවන මග මෙය නොවේය කියලා අපහැරලා ආවා. එතකොට ඒ බඳු තරමකට කෙලෙස් සංසිඳුවලා කාම ලෝකයෙන් රූප ලෝකෙනොත් මිදිලා අරූපී භවයේ කෙලවරට සංඥා ඇති නැති තරමට රැවටෙන තැන ඒ තරමටම නිරුද්ධ කරලා රැවටෙන තැන ඒ තරමටම සියුම් වෙන තැනකටම ගෙනහිල්ලා හැබැයි කිව්වා මේක මග නෙවෙයි කිය. නිවන නෙවෙයි කිය. අතහැර දාලයි ගයා ශීර්ෂයට වැඩම කළේ. අද යම් විදියකින් අපි භාවිතා කරන භාවනාව සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ අත්හැරලා ගිය වැඩපිළිවෙල නම් අපි ඒකෙන් නිවන අපේක්ෂා කළොත් ඒක ඉටු වෙන්නේ නැහැ කවදාවත්. එනිසා අද වර්තමාන ලෝකේ භාවනා කරනවා හරියට භාවනා කරවනවා උපදේශ අනුශාසනා දෙනවා භාවනා මධ්‍යස්ථාන තියනවා කමතහන් දෙනවා හැබැයි ඒ සියල්ල අවිද්‍යාව මත පදනම් වෙලාද ලෝභ දේශ සංසිඳුණත් අවිද්‍යාව දුරු කරන වැඩපිළිවෙලක් ඒ තුල ඇද්දෝ කියලා සොයා විමසා බලන්නේ නැතුව කවුරු හරි කියනවා නම් ඒකෙන් නම් පුළුවන් එතන නම් නිවනමයි ඒක නම් මගමයි කියලා මෝඩකම නිසාම කියන ප්‍රකාශනයක් විතරයි ඒක. අද ඕන තරම් ඉන්නවා අපිමයි මග කියන්නේ අපිටමයි නිවන තියෙන්නේ අපි ළඟමයි මාර්ගය තියෙන්නේ අපි ළඟමයි අනිත්‍ය ත්‍රිලක්ෂණ භාවනාව තියෙන්නේ වෙන කවුරුවත් ළඟ නැත්තේමය. තුනුරුවන්ද අපට ඇත්තේය සාසනේද අපටම ඇත්තේය මාර්ගයේද නිවනද අපටම ඇත්තේය අන් කෙනෙකුට නැත්තේය කියලා හඬ නගලා ප්‍රකාශ කරන අය ළඟ අය ඉන්නවා ලෝකේ. හැබැයි ඒ අය ළඟත් ඔය ලෝභ දේශයන් යන්තම් සංසිඳවන ක්‍රමයකට එහා ගිය ක්‍රමයක් අපි අහලා නැහැ දැකලා නැහැ. අහලක් නෑ දෙකලක් නෑ තියෙනවා වෙන්න පුළුවන් මන් දන්නේ නෑ. දන්න ධර්මකින් ලෝකයේ පිළිබඳව. එනිසා අපි ලෝභ දේශ සංසිඳුණු තරමකින් දැන් මට ලෝභය නැහැ කියන තරමකින් මේ සාසනය තුළ සතුටු වෙන්න බෑ. මොකද අරූපී ධ්‍යාන වලටත් ගියලා සිද්ධාර්ථ බෝධිසත්වය අතහැරියා නම් එතන ලෝභ දේශ ඇත්තෙම නෑ. එහෙනම් එතන රැඳෙන්න තියෙනනේ උන්වහන්සේට. අතු විමසලා බලන්නට ඕන ලෝභ දේශයේ යටපත් උනේ ආපහු කවදා හරි මතුවෙන්න හේතු ඇතුවද කියලා. ලෝභ දේශ නැති වුණාට ඒ නැති කළ වැඩපිළිවෙල කර්ම සහිතද කියලා. නැවත ප්‍රතිසන්දි විඥානයක් හදලා දෙන්න සමත්ද? ඒ වැඩපිළිවෙල එහෙනම් ඒක පුඤ්ඤාභි සංඛාරයක් විතරයි. පුඤ්ඤාභි සංඛාරය සංඛාරපත්‍ය විඥාන ප්‍රතිසන්දි විඥානයක් හදනවා. විඥානපත්‍ය නාම රූප, නාම රූපපත්‍ය සලආයතන, සලආයතනපත්‍ය පස්ස, පස්සපත්‍ය වේදනා, වේදනාපත්‍ය තණ්හා, තණ්හාපත්‍ය උපාදාන, උපාදානපත්‍ය භව, භවපත්‍ය ජාති, ජාතිපත්‍ය ජරා මරණ, ශෝක පරිදේව දුක් දුම්න මේ දක්වා ගලාගෙන එනවා ඒ සංස්කාරේ. එහෙනම් අපි බලාපොරොත්තු වෙන ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් ඉවත් වීම නම් ඒකට උත්තරේ මේක නෙමෙයි. එනිසා ඔබ ලෝභ දේශ සංසිඳන තරමකින් භාවනාව નિවරදි කියලා ගන්න එපා. ඒක එච්චර අමාරු නෑ. ලෝභ දේශ සංසිඳවන්න නම් ඔබ මේ ඉස්සරහා තියෙන මේ උපකරණය දිහා බලාගෙන මේ ඉස්සරහා තියෙන මේ ටීපෝ එක ටීපෝ එක ටීපෝ එක ටීපෝ එක කියලා මෙනෙහි කරන්නක ලෝභ දේශ සංසිඳෙනවා. මේක ඉස්සරහෙන් තියාගෙන වටාපත 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 කියලා මෙනෙහි කරන. පටවි පටවි කියලා මෙනෙහි කරනකොට ධ්‍යාන ලබන. ඇයි වෙන අතකට හිත දුවන්න විදියක් නැහැ. කෙලෙස් ලෝභ දේශ මාර් පහළ වෙන විදියක් නැහැ. යම් වෙලාවක් එහෙම ලෝභ දේශ වලට ඉඳ නොතබා වේගයෙන් මානසිකාරයේ පැවැත්වීම තුළ ලෝභ දේශයන්ගේ යටපත් වීමක් වේගයෙන් පහළ නොවීමක් සිද්ධ වෙනවා. එනිසායි පටවි 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 කියන මෙනෙහි කරන කෙනා අරූපී ධ්‍යාන දක්වා යන්නේ පටවි කසිනිය වැඩන. නමුත් ඒ මානසිකාරයේ තුන එක කුසල මානසිකාරයක්. ඒ කුසල මානසිකාරය තුල ලෝභ දේශ සංසිඳෙනවා. එනිසා ඔබ භාවිතා කරන මානසිකාරය තුල ලෝභ දේශයට ඉඩක් නොතිබෙන්න පුළුවන්. ඒ ලෝභ දේශයන්ට ඉඩ නැති වුණාට ඔබ විමසලා බලන්න සත්ව පුද්ගල ආත්ම කියන දෘෂ්ටියට මොකද වෙන්නේ? සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටිය උපදින්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා බලන්න. දැන් අපි ඔය වගේ භාවනා කරන අයගෙන් කතා කළාම හරි පුදුම උත්තරයක් හම්බ වෙනවා. වර්තමාන ලෝකේ භාවනා කරන අයගෙන් භාවනා කරලා ලබාගත් උදාහරතර උත්තරේ තමයි සත්වයෙක් නෑ, පුද්ගලයෙක් නෑ, ආත්මයක් නෑ, කෙනෙක් නෑ, මනෙක් නෑ. මේ උත්තරේ හරිද? මේ උත්තරේ හරිද? මට හිතෙනවා හිතිතන හොඳයි කියලා. සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා හිතයනම් ඒක වටිනවා. ඒක සාස්ත්‍ව දෘෂ්ටිය. සත්‍ය පුද්ගලෙක් ආත්මයක් කෙනෙක් දෙයක් නැහැ කියනකොට උච්ඡේද දෘෂ්ටි. උච්ඡේද දෘෂ්ටියට වඩා සාස්ත්‍ව දෘෂ්ටිය හොඳයි. අපි භාවනා කරනවා කියලා උච්චේ දෘෂ්ටියට නම් යන්නේ ඒක භයානකයි. එනිසා මේ ශාසනය තුළ සත්ත්ව පුද්ගලයෙක් ඇද්ද නැද්ද කියන කතාව යෙදෙන්නේ නැහැ. සත්ත්ව පුද්ගල ආත්ම කියන එක දෘෂ්ටියක්. ඡායාවක් ඇති කෙන බල්ලෙක් කියන අදහසක් උපදවා ගත්තා. දැන් බල්ලා රූපේද වේදනාව සංඥාව සංඛාරේද විඥානේද කියලා කතා කරලා වැඩක් නැහැ. එකෙන් තෙන් හදාගත්ත දෘෂ්ටියක් විතරයි. එතකොට අපිට හමු වෙන්න ඕන සත්‍ය පුදුමයක් නැහැ කියලා නෙමෙයි. මෙන්න මේ ස්කන්ධ ටික, මේ ආයතන ටික මේ විදිහට යෙදෙනකොට, මෙන්න මෙතන ඇත්ත නොදකිනකොට මෙබඳු දෘෂ්ටියක් උපදිනවා. මෙතන ඇත්ත දකින්නකොට මේ දෘෂ්ටිය තුරු වෙනවා. සත්පුද්ගල ආත්ම දෘෂ්ටිය හමු වෙන්න ඕන. දෘෂ්ටි නිරෝධයක් අපිට කරන්න තියෙනවා. ඒ දෘෂ්ටි ඇති වෙන හා දෘෂ්ටි නිරෝධ කරන වැඩපිළිවෙල දකින්නේ නැතුව, ඒ අවිද්‍යාව නිරෝධ කරන වැඩපිළිවෙල නැතුව ඔබ කවුරු ආත්ම සැයීමකටපත් වෙන්න එපා. ලෝභ දය සංසිඳෙන කිසියම් කමඨහනකින් විතරක් නම්. එහෙමනම් ආලාර කාලාම උද්දකාරාම පුත් තමයි ඉස්සෙල්ලම මේ ලෝකයට කර්මච්ඡය කරන සතර දුග්ගිය වෙන මාර්ගයේ ලෝකෙට කියලා දීපු අය බවටපත් වෙන්නේ, බුදුවරු බවටපත් වෙන්නේ ඔහු. එනිසා ප්‍රමණකින් සැයීමකටපත් නොවන්න විමසලිමත් වෙන්න.
ගරු ස්වාමීන් වහන්සේ, තවත් අවසාන වශයෙන් මම හිතන්නේ කාල වේලාවක් ඉක්ම ගිහිල්ලා තියෙන නිසා අවසාන වශයෙන් නිවනට අදාළ ප්‍රශ්නයක් තියෙනවා. මම හිතුවා ඒක සුදුසුයි කියලා මේ වෙලාවේ සාකච්ඡාවට ගන්න එක. ගරු ස්වාමීන් වහන්සේ, වහන්සේ දේශනා කළ පරිදි නිවන විඳීම පැහැදිලිව අවබෝධ කර ගැනීම අපහසුය. නිවන යන අවස්ථාව විඳීම කෙසේ සිදුවන්නට හැකිද කියා තේරුම් කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
නැවත පොඩ්ඩක් ඒ ප්‍රශ්නය.
ගරු ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ දේශනා කළ පරිදි නිවන විඳීම පැහැදිලිව අවබෝධ කර ගැනීම අපහසුය. නිවන යන අවස්ථාව විඳීම කෙසේ සිදුවන්නට හැකිද කියා තේරුම් කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. සසර සැරිසරන ජීවියාට ජීවියාම එය විඳින්නේද, එය දැනගන්නේ කෙසේද යන දෙය දහම් දන්නා ප්‍රමාණයට ගැටලුවකි.
හොඳයි. නිවන මේ ලෝකයේ තුල විඳින සැපය දෙකකට බෙදෙනවා. වේදයික සැප, අවේදයික සැප කිය. විඳින සැපයක් තියෙනවා, නොවිඳින සැපයක් තියෙනවා. ලෝකෙට විඳින සැපේ නම් ගෝචරයි, නිශ්චයයි, තේරෙනවා. අවේදයික සැපේ ගැන එච්චර අවධානයක් නැහැ. නිවන අයිති වෙන්නේ වේදයික සැප ගණයට නෙවෙයි, අවේදයික සැපයකට. නිවන කියලා කියන්නේ නොහට ගන්න බවට. නොහට ගන්න බව. වචන දෙකක් තියෙනවා, සංකත හා අසංකත කියලා. සංකත හා අසංකත. චිත්ත චෛතසික රූප මේ තුන් භවයේ යම් තැනක යෙදෙනවා නම් ඒ හැම දෙයක්ම සංකතයි. සංකත කියන වචනේ තේරුම හටගත්. හටගත්තේ නිකන් නෙමෙයි, හේතු ප්‍රත්‍ය යෙදিলা. යම් යම් හේතු යෙදিলা යමක් හටගත්තා නම් ඒ හේතු ප්‍රත්‍ය වෙනස් වෙනකොට හටගත් දේද නිරුද්ධ වෙනවා. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් එකතු වෙලා වතුර බිඳුවක් හැදෙනවා. දැන් හේතුප්‍රත්‍යයෙන් හටගත් සංකත ධර්මයක්. සංකත ධර්මය නිත්‍ය නෑ, වෙනස් වෙනවා. ජල බිඳුව ආපහු සෝඩියම් ක්ලෝරයිඩ් බවට ආපහු පරිවර්තනය වෙනවා. එතකොට ජල බිඳුව කියන්නේ නිත්‍ය එකක් නෙවෙයි, වෙනස් වෙන එක. ඒ වගේ මේ ලෝකේ සංකත ධර්ම කියලා කියන්නේ යම් යම් හේතු මූල කාරණා යෙදিলা යමක් හටගනවා නම්. චිත්ත වෙන්න පුළුවන්, චෛතසික වෙන්න පුළුවන්, රූප වෙන්න පුළුවන්. චිත්ත චෛතසික රූප කියන මේ සියල්ලම අයිති සංකත කියන වචනයට. හටගත්. හටගත් ධර්ම උපාදෝ පඤ්ඤායිති වයෝ පඤ්ඤායිති තිතස්සඤ්ඤ තත්තම් පඤ්ඤා. ඇතිවීම නැතිවීම අන්‍යාකාරයකට පරිවර්තනය වීම ස්වභාව කොට පවතිනවා. එතකොට යම් ආකාරයක හටගත් දෙයක් ඇති වෙනව නම් නැති වෙනව නම් වෙනස් වෙනව නම් ඒක සැප නැහැ. යමක් අනිත්‍ය නම් ඒ දුකයි, දුක නම් අනාත්මයි. යදනිච්ඡන්තං දුක්ඛං යං දුක්ඛං තදනත්ත. අසංකත. නිවන අසංකතයි. නිවන කියන ධර්මතාවයේ අයිති වෙන්නේ අසංකත ධාතුවට. අසංකත ධාතු නොහට ගන්න. මේක ටිකක් සමහර කෙනෙකුට අමාරුයි, සමහර කෙනෙක් අකමැතියි ටිකක්. මේවා නැත්තම් මොකටද නිවනක් කියලා හිතෙනවා. එහෙ නැත්තම් මොකටද නිවන? මොකද ලෝකේ හිතාගෙන ඉන්නේ හැට පෙනෙන රූපයෙන්ම ලබන සැපේනේ. මේ ටික නැති වෙච්ච තැන සැපය ගැන අධකීමක් නැහැ. එතකොට තව විදිහකින් කතා කළොත් මනෝ අනුහත ගැනීමද නිරෝධය නිවන. ඒකට විවිධ තැන් වලින් දෙන්න පුළුවන්. ජාති නිරෝධය නිවනයි කියන්න පුළුවන්. භව නිරෝධය නිවනයි කියන්න පුළුවන්. උපාදාන නිරෝධය නිවනයි කියන්න පුළුවන්. තණ්හා නිරෝධය නිවනයි කියන්න පුළුවන්. වේදනා නිරෝධය නිවනයි කියන්න පුළුවන්. ස්පර්ශ නිරෝධය නිවනයි කියන්න පුළුවන්. සලායතන නිරෝධය නිවනයි කියන්න පුළුවන්. නාම රූප නිරෝධය නිවනයි කියන්න පුළුවන්. විඥාන නිරෝධය නිවනයි කියන්න පුළුවන්. සංඛාර නිරෝධය නිවනයි කියන්න පුළුවන්. අවිද්‍යා නිරෝධය නිවනයි කියන්න පුළුවන්. මේ හැම තැනකින්ම මේ වචනේ හඳුන්වලා තියෙනවා. එතකොට යම් විදිහකින් අපි කෙටියෙන් සතහන් කරගත්තොත් අපට වේදික වේදනාව, වේදනාව සැප වේදනා තියෙන, දුක් වේදනා තියෙන, අදුක්ඛම සුඛ වේදනා තියෙන තුන් වේදනාවක් තියෙනවා. අපි ලෝකයේ තුල බොහෝම කැමති සැප වේදනාවට, දුක් වේදනාවට අකමැති, සැප වේදනාවට කැමති. සැප හොයන ලෝකය නිරතුරුව හොයන්නේ සැප වේදනාව. හැබැයි සැප වේදනාව ඉබේ උපදින එකක් නෙවෙයි. සැප වේදනාව උපදින්නේ, දුක් වේදනාව උපදින්නේ, අදුක්ඛම සුඛ වේදනාව උපදින්නේ, තුන් වේදනාව උපදින්නේ කුමක් ප්‍රත්‍ය කරගෙනද? ස්පර්ශ ප්‍රත්‍ය කරගෙන. ස්පර්ශයට හේතු මොනවද? ස්පර්ශ ආයතන. එහේ රූපය චක්කු විඥාණයෙන් චක්කු සම්පස්සය, කන ශබ්දයේ සෝත විඥාණය සෝත සම්පස්සය, නාසයේ ගන්ධයේ ඝාන විඥාණය ඝාන සම්පස්සය, දිව රසයේ දිවා විඥාණය දිවා සම්පස්සය, කය පහස කාය විඥාණය කාය සම්පස්සය, මන ධම්ම මනෝ විඥාණය මනෝ සම්පස්සය. ස්පර්ශ ආයතන. මේ ස්පර්ශ ආයතන හයෙන් තමයි ස්පර්ශේ, ස්පර්ශ නිසා තමයි වේදනාව. එතකොට වේදනාවක් අපට හමු වෙන්නේ නැහැ ස්පර්ශයක් නැතුව. ස්පර්ශයක් වෙන්නේ නැහැ මේ ස්පර්ශ ආයතන ටික නැතුව. එතකොට ස්පර්ශ ආයතන ටික අනිත්‍ය වෙනව නම්, වෙනස් වෙනව නම්, ස්පර්ශ ආයතන අනිත්‍ය වෙනව නම් ස්පර්ශය නිට්ටියද? මේ ස්පර්ශයත් අනිත්‍ය වෙනවා. ස්පර්ශය අනිත්‍ය නම් ස්පර්ශය නිසා උපදින වේදනාව නිට්ටියද? ඒකත් අනිත්‍ය වෙනවා. අනිත්‍ය වෙනවා නම් යමක් ඒක දුකයි, දුක නම් ඒක මම මගේ කියලා ගන්න එපා. යබනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා නේතං මම නේතෝ අමස්මි නමේතෝ අත්තාදේව මේතං යථා භූතං සම්මාපඤ්ඤාය දත්ත. නමුත් දැන් අප කැමති සැප වේදනාවට. සැප වේදනාවට කැමති, හැබැයි ඇහැට රූපයට විඥාණයට කැමති නැහැ. ඒවා අනිත්‍යයි. මේකට කැමති. කවදාවත්ම ඇහැ රූපේ විඥාණය මේ ස්කන්ධ ආයතන නැතුව වේදනාව මේ ලෝකයේ තුල විඳින්න බෑ. දැන් හිතන්න මෙහෙම දැකලා තියෙනව නේද, අර කඩුවේ ගම් හැදිච්චයි, කුෂ්ඨ හැදිච්චයි. කුෂ්ඨ ආයත කහනකොට හරි තනිපයි. මතකයේ දින අර ඉස්සර කසානේ කියලා එකක් ඇදුණා. කහනකොට හරි තනිපයි. හැබැයි අත ඇරිය ගම හරි අමාරුයි පිච්චෙනවා. කහනකොට තනිපයි. බුදුහාමර දේශනා කරන මේ ලෝකයේ තුල මේ බලාපොරොත්තු වෙන සැපේ හරියට කුෂ්ඨ රෝගියෙක් ලබන සැපේ වගේ කියලා. කුෂ්ඨ රෝගියෙක් කහනකොට ගින්දරට ගා ලං කරගෙන ඉන්නකොට හරි සනීපයි. හැබැයි ටිකක් ගින්දර ළඟ ඉන්නකොට කහලා නතර කරනකොට වේදනාව දෙගුණ වෙනවා. ඒ වගේ මේ ලෝකයේ තුන් භවයේ තුල විඳින වේදනාව උන්වහන්සේ දේශනා කළ කුෂ්ඨ රෝගියෙකු ලබන සැපයක් වගේ. කුෂ්ඨයේ කහනකොට සැප ඇති. ඒ සැපය ලබන්න පුළුවන් ද කුෂ්ඨයක් නැතුව? දැන් කවුරු හරි ඒ සැපයට කැමති නම් ඒ සැපේ ලබන්න කුෂ්ඨයක් ඕනේනේ. දැන් ඒ සැපයට කැමති වෙනවා කියන්නේ මොකකට කැමති වෙනවද? කුෂ්ඨයට කැමති වෙනවා. දැන් මේ ලෝකයේ තුල යම් කෙනෙකු වේදනාවට මේ ලෝකයේ තුල විඳින වේදනික වේදනාවට කැමති නම් එයා ඒ වේදනාවට කැමති කියලා කියන්නේ කොහොමකට කැමතිද? කුෂ්ඨයට කැමති වගේ ඇහැට කනට රූපයට ශබ්දයට ගන්ධයට රසයට පහසට මේ ආයතන හයට කැමති. ඒ කියන්නේ මේ ස්කන්ධ පහට කැමති. රූපය වේදනාව සංඥා සංඛාරය විඥාණය සැපද දුකද? එහෙනම් මේ ස්කන්ධ ටික සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ ස්කන්ධ ඇසුරු කරගෙන යම් කෙනෙකු සැපයක් බලාපොරොත්තු වෙනවා නම් හරියට කුෂ්ඨයක් බලාපොරොත්තු කුෂ්ඨයක තියෙන සැපය ගැන අපේක්ෂා කළා වගේ බුදුහාමුදුරු සමාන කළේ බඳු තැනකට. එහෙනම් මේ ලෝකයේ තුල තියෙන වේදනාව ඒ බඳු දේශනාවකින් උන්වහන්සේ පැහැදිලි කළා. යම් තැනක මෙන්න මේ සලායතනේ නැත්තම් මේ සලායතනේ නැත්තම් මේ ස්කන්ධ ටික නැත්තම් මේ කියන දුක එකක්වත් නැහැ. ජාති දුකක් නැහැ, ජරා දුකක් නැහැ, ව්‍යාධි දුකක් නැහැ, මරණ දුකක් නැහැ, අප්‍රියන්හා එක්වීමක් නැහැ, ප්‍රියංගෙන් වෙන්වීමක් නැහැ, කැමති දේ නොලැබීමක් නැහැ, සියලු දුක නැහැ. දැන් මේ සියලු දුකෙන් මුදුණු බවම පරම සත්‍යය. දැන් වේදනික සැපයක් නම් ඒක හේතුප්‍රත්‍යයෙන් ඒ හේතුප්‍රත්‍ය වෙනස් වෙනකොට ඒ සැප වේදනාව නැති වෙනකොට වේදනාව අවසන් වෙන්නේ දුකෙන්. දැන් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තුල තියෙන සැපක් පෙන්නනවා. හැබැයි ඒ සැපේ අවසන් වෙනවා දුකෙන්. එනිසා උන්වහන්සේ මේකට සැප කියන්නේ නැහැ. අපි ටික වෙලාවක් සැප විඳලා ඒකේ කෙලවර දුක වෙනවා නම් ඒකට සැපයක් කියන්න වටින්නේ නැහැ. සැපයක් කියන්න ඕන දුකට පරිවර්තනය නොවන දෙයකට. ඒකට සැපයක් කියන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවේදික සැපය. අවේදික සැපය නිවන් සැපය. ඒ සැපය ලබන්නේ හේතුයෙන් ප්‍රත්‍යයෙන් හටගත් එකක් නෙමෙයි. හේතු ප්‍රත්‍ය සියල්ලේම නිරෝධයෙන් ලබන සුවයයි උන්වහන්සේ නිවන කියලා හැඳින්වුවේ. එනිසා අර ප්‍රශ්නේදී තිබුණා වගේ නිවන කියන්නේ විඳින සැපයක් නෙවෙයි අවේදික සැපයක් බව තේරුම් ගන්න උත්සාහ කරන්න වේවි. ඒක ටිකක් අමාරු වේවි. අමාරුවෙන් හරි කමක් නෑ, හොයමු අපි මොකක්ද ඇත්තටම මේ කියන්නේ මේකෙන් කියවෙන්නේ කියලා. තවදුරටත් හොයලා විමසලා බලන්න වෙයි. අප හැදිලි නම් නැවත අහන්න පුළුවන්.
දරු ස්වාමීන් වහන්සේ, දැන් වේලාව 4:35 පමණ වෙලා තියෙනවා. මම හිතනවා අපිට ලැබිලා තියෙන කාල සීමාව අනුව ධර්ම සාකච්ඡාව මෙතකින් නිමා කරන්න සිද්ධ වෙනවා. මම හිතනවා සමහර ප්‍රශ්න සාකච්ඡාවට අපිට ඉදිරිපත් කරන්න බැරි වුණත් ඒ ප්‍රශ්නවල තිබුණු ප්‍රශ්නවලට ස්වාමීන් වහන්සේ දේශනා කර පරිදි පැහැදිලි කර පරිදි ඒ උත්තර මම හිතන්නේ හුඟක් ලැබෙන්නේ නැති ඒ අහලා තිබුණු සමහර ප්‍රශ්නවලට. ඉතින් මම කනගාට වෙනවා අපිට ඒ ප්‍රශ්න සියල්ලම ඉදිරිපත් කරන්න වෙලාව නැතිවීම ගැන. අපිට හෙට සමහරලාට අවස්ථාවක් ලැබේ. ගරු ස්වාමීන් වහන්සේ ඉතාමත්ම ගැඹුරු ධර්මයක් ඉතාමත්ම සරල අංගමින් ඉතාමත්ම වටිනා අන්දමින් අපිට එලි කළ දුන්නා අපේ දරු ස්වාමීන් වහන්සේට. ඉතාමත්ම කෘතඥ වෙනවා. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේට නිරෝගී භාවය ලැබේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු.
සදහවත් ගුණබරට ආරම්භ පින්වත්නි, කාලසටහනට අනුව තව ඩිංගක් වෙලා තුව තිබුණත් ප්‍රතිකාර සඳහා යන්න වෙලාව නියමිත නිසා අපට විනාඩි කිහිපයකට කලින් නතර කරන්න වෙනවා. බය කාලෙකට කලින් දෙලෙසයි මේ වෙලාවේ අවසන් වෙන්නේ, නැත්තම් පහටයි අවසන් වෙන්න තිබුණේ. කොහොම වුණත් අද දවස පුරා අපට පෑහෙන්නට පුළුවන් විදිහේ යමක් හිතන්න යමක් මං හිතන්නේ ඒක තේරුම් ගන්න පුළුවන් වුණායි කියලා හොයන්න හිතන්න යමක් අපේ මනසට වැටුණා කියන එක විතරක් මා විශ්වාස කරනවා. ඉතින් අපට පුළුවන්කම ලැබෙන්නේ හිත දවසේ තවදුරටත් ඊට වඩා සරල ක්‍රමවලින් පහසු නිදර්ශන උපමා රූප එකතු කරගෙන මේ කරුණු ටික තව ටිකක් තේරුම් ගන්න. ඔබත් මේ රාත්‍රියේ මුළුල්ලේ මේ ගැන චිත්ත විමර්ශනයකට ලක් කරලා මොකක්ද මේ කියපු බණ, මේක ඇත්තක් තියෙනවද, බුද්ධ දේශනාවට මේක එකඟ බවක් තියෙනවද, ඒක එහෙමනම් සතර ගෙවෙන බවක් තියෙනවද, මේවා පිළිබඳව ටිකක් හිතලා විමසලා ගොඩනගා ගන්න බලන්න යම් යථාර්ථයක්. මහිත දවසට ඒක බොහොම උපකාර වේවි. සිතන්න විමසන්නේ සඳහා නුවණ ඔබට පහළ වේවි. ඉතින් අද දවස පුරාම අපි මේ සිද්ධ කරගත්ත මේ කුසල පුණ්‍ය ධර්ම සම්පත්තිය වහ වහ මේ ජීවිතේම මේ ගෞතම බුද්ධ ශාසනයේම නිකලෙස් හදමඩලක් පහළ කරගෙන මහරහත් පදවියෙන් තනසෙන්නටම මේ කුසල පුණ්‍ය ධර්මයන් හේතු වාසනා පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද මේ සිදු කරගත් උදාර කුසල පුණ්‍ය සම්පත්තිය මතු දිනක බුදු වෙන ආර්ය මෛත්‍රීය නාත මිද්දෝසතානන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් මේ පුණ්‍ය භූමියට ගමත පලාපටද තම තමන්ගේ ගේදර වතු පිටි ආදීට අධිගෘහිත උපකාරක කල්යාණ මිත්‍ර දේව සමූහයාට පින් අයිති වේවා. දිවෙන් සුරු වැඩි දියුණු වේවා. පතන බෝධියෙන් නිවනින් සැනසෙත්වායි. දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහින්දු පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහින්දු පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. තාවකං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහින්දු පුඤ්ඤං තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඉත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පත සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. අපි හැම දිනාමින්ද අද දවසේ අපට දන් පෙන් පූජා කළ උපස්ථාන කළ උපකාර කළේ හැම දෙනා නමින්ද මිය පරලෝකීය මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දුවා දරුවන් ආදී සියලු ඥාති හිතයිසීන්ට අපට මේ පින්දිමේ මෙබඳු පුණ්‍ය කර්මයන් නැසිරෙන්නට මෙවන් පුද බිමක් සකසා දුන් අතීතේ දායකකාරකාදීන් උතුට මියගිය සියලු දායකකාරකාදී හැම දිනටත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ නාමයෙන් මේ ගිය අපවත් වී වදාළ ඒගේ පැවිදි සියලු ඥාතීන්ටයි සිය ගුරුතුමන්ටත් මේ පින් එකතේ අපත් වේවා සතර ජීවිත සුවපත් වේවා දුක්තිරි සතර කතරෙන් එතර වේවා යන අදහසින් ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ධම්මේ ඥාතීනං සුඛිතා වන්තු ඥාතයෝ ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා අපි හැම දෙනාටම මේ උතුම් පින්කම සතර තරණාතුරු අසත්පුරුෂයතුරුකට නුගොත් උතුම් සද්ධර්මයේ කියා දෙන කල්යාණ මිත්‍රයතුරෙන් සදහම් මගට යොමුව දුක්ගෙන් නිවා ගැනීම පිණිසම මේ පින්කම මේ මොහොතේ පටන්ම හේතු වාසනා වේවා. ඉනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම් සතං සමාගමෝ තු යාව නිබ්බානපත් ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවං සම්බ දුක්ඛා පනුන්තතු.